ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
සුපුරුදු විදිහටම සිකුරාද දවසේ අපි ගෙවි ගිරෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවේ තිස්සවා බලන්නයි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනෙන් අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය ඔස්සේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳවයි අපි අද දවසේදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ. මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය, ඒ වගේම ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දියා කොදෙව් දූපත් අතර පවතින ඒ එක් දින සහ 20-20 තරගාවලිය පිළිබඳව තමයි අපි අද දවසේදී ප්‍රධාන වශයෙන් කතාබහ කරන්නේ. අපි සමග සුපුරුදු විදිහටම සම්බන්ධ වෙනවා අපේ ක්‍රීඩා විග්‍රහයට ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සිනවිරත්න. රංගන, අයිබුවන් සුබ උදෑසනක්.
අයිබුවන් මදුරයන් සුබ උදෑසනක්.
හොඳයි රංගන, අපි පටන් ගමු අපේ කතාව ඔස්ට්‍රේලියාවෙන්ම. ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙනවා කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා පිළ මේ වන විට තරඟ දෙකකට මුහුණ දී හමාරයි. තුන්වන තරඟේ හෙට දවසේදී පැවැත්වෙනවා. අපි සාරාංශගත සටහනක් එක්ක අපේ කතාව හත් දවසේදී ඒ ආකාරයෙන් පටන් ගමු රංගන.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා මුහුණ දුන් තරඟ දෙකෙන්ම හිමි කරගත්තේ පරාජයන් පමණයි. මදුර යන පළවෙනි තරඟයේ පැවැත්ුනේ නවසීලන්තය සමගින් ඉතාමත්ම පහසුවෙන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජයට පත් කළා. කඩුරු 7කින් ශ්‍රී ලංකාව ලකුණු 127ක් ලබා ගනිද්දී නවසීලන්තය කඩුරු 3ක් පමණක් දැවි එම ඉලක්කය පසු කර යන්නට සමත් වුණා. ඉන් අනතුරුව සත්කාරක ඔස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාව තරඟ වැදුනා. එම තරඟයේ යම් ආකාරයක කිරු තරඟයක් බවට පත් වුණත් ඔස්ට්‍රේලියාව සමත් වෙනවා කඩු 5කින් එම තරඟයේ ජයග්‍රහණය කරන්නට. ශ්‍රී ලංකාව ලකුණු 122ක් ලබා ගන්නා විට ඔස්ට්‍රේලියාව කඩු 5ක් පමණක් දැවි අවසන් පන්දු ආරෙදි එම ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. එම තරඟ දෙකේදීම ශ්‍රී ලංකාවේ නායක චමරි අසපත්තු පමණයි ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළේ. පළමු තරඟයේදී නවසීලන්තයට එරෙහිව ඇය ලකුණු 41ක් ලබා ගන්නවා. දෙවන තරඟයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 38කදී 6-2 සමගින් ලකුණු 50ක් ලබා ගන්නට චමරි සමත් වෙනවා. ඒ වගේම ඇය පන්දු යෙදීමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩු 2ක් බිඳහැලීමට සමත් වෙනවා. කෙසේ වෙතත් සමස්තයක් හැටියට පසුගිය කාල සීමාවේදීම චමරි අතපත් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම දක්ෂතා දක්වන්නේ. අනෙක් කිසිදු ක්‍රීඩිකාවකගෙන් ඇයට හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගයක් හමුවන්නේ නැහැ. මේ නිසාවෙන් තමයි සෑම තරගයක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වන්නේ. ඒ අනුව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබෙනවා. හෙට දිනේදී ඉන්දියාව සමගින් තරඟ වැදීමට නියමිතයි. ඉන් අනතුරුව තම කාණ්ඩයේ අවසන් තරගයේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් මාර්තු 2 ශ්‍රී ලංකාව තරඟ වැදීමටත් නියමිතව තිබෙනවා. මේ ආකාරයෙන් තමයි මදුර මේ වන විට ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අපට කතාබහ කරන්නට තිබෙන්නේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් දූපත් අතර මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර සහ 20-20 තරගාවලිය සම්බන්ධයෙන්. තරඟ දෙකක් පැවැත්ති හමාරයි මේ වන විට. ඒ තරඟ දෙකම ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකාව නැවතත් ජයග්‍රහණයේ රිද්මයට පැමිණ තිබෙන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ රංගන. නමුත් යම් යම් අඩුපාඩුත් අපිට දක්නට ලැබුණා රංගන. ඒ අඩුපාඩුත් හදාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද ඉදිරියට ගමන් කරන්නේ සහ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලානයේ කරා මේ දක්ෂකම් මේ අත්දැකීම් කොහොමද උපයෝගී කරගන්නේ කියලා අපි කතා බහ කරමු.
මම හිතන්නේ මදුර මේ ඉංගිල තරකාවලිය බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණේ නැහැ මේ තරම් ඉහළ දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායම දක්වාවි කියලා. කෙසේ වෙතත් 2.0ක් ලෙස මේ වන විටත් තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. පිට සිටම ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කළ දෙවන එක් දින තරගාවලියයි මේ තරගාවලිය ලෙස අපට හඳුන්වන්නට පුළුවන් වන්නේ. පළමු තරගයේ SSC ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසයි පැවැත්වුණේ. එම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. කොඩෙව්වන් ලකුණු 289ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම හොඳින් එම ඉලක්කය හඹා යනවා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 50ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලබාගෙන ඉතාමත්ම හොඳ ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා. ඉන් අනතුරුව නැවත වතාවක් කුසල් ජනිත් පෙරේරා, ඒ වගේම තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරනවා අපදතුවා. තිසර පෙරේරා කලකට පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා. ඒක සාධාරණයක් ඉටු කරන්නට ඔහු සමත් වී තිබෙනවා. ලකුණු 32ක් ලබා ගත්තා පළමු තරගයේදී. නමුත් තරගයේ වීරය බවට පත්වුනේ තරගයේ ඩ්‍රැග් ග්‍රහණය කරා ශ්‍රී ලංකාව රැගෙන ගියේ 1-4. ලකුණු 42ක් නොදැවි ලබා ගත්තා පන්දු 39ක් තුළ. ඔහු තමයි අවසන් මොහොත දක්වා ශ්‍රී ලංකා ඉනිම රැකගෙන මේ කණ්ඩායමේ ජයග්‍රහණය කරා රැගෙන ගියේ. ඒ අනුව එම ජයග්‍රහණයෙන් පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම විශ්වාසයකින් යුක්තව දෙවන තරගයට මුහුණ දුන්නේ. දෙවන තරගයේ ප්‍රවැත්මේ වසර 5කට පසුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඒ අනුව එම තරගයේද ඉතාමත්ම පහසුවෙන් ලකුණු 161කින් දෙවන්ත ජයග්‍රහණය හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. මේ ජයග්‍රහණය සමගින් නායක දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 13කින් තරග 9ක්ම ජයග්‍රහණය කරන්නට සමත් වී තිබෙනවා. එම තරගයේ මුලින්ම පන්දුර පහක් දී ශ්‍රී ලංකාව ලකුණු 345ක් ලබා ගත්තා. කඩලු 8කට සුපිරිමත් ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු තමන්ගේ දෙවන එක්දින ශතකයේ සමගින් ලකුණු 127ක් ලබා ගත්තා. කුසල් මෙන්නි ලකුණු 119ක් ලබා ගත්තා. මෙය ඔහුගේ දෙවන ශතකයේ ලෙසයි වාසාවන්නේ. පළමු ශතකයේ ලබා ගැනීමෙන් පසුව වසර 3කට පසුව තමයි ඔහු තමන්ගේ දෙවන ශතකයේ වාසා කරන්නට සමත් වුණේ. ඒ වගේම තිසර පෙරේරා නැවතත් ලකුණු 36ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස කොදෙව්වන් එහිදී පන්දු වාර 39යි එක් පන්දුවක් තුල සියලන් දැවි ලබා ගත්තේ ලකුණු 184ක් පමණයි. වරිදු හතරංග සමගින් ලක්ෂාන් සඳකැන් කඩලු 3කින් බිඳහෙලීමට සමත් වුණා. මෙම තරගයේදී වාර්තා කිහිපයක්ම තිබෙනවා මදුර කතා බහ කරන්නට. ඒ තමයි මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන කඩුල සඳහා වාර්තාගත ලකුණු 239ක සමරතාවක් අවිෂ්ක සහ කුසල් මෙන්ඩිස් අතර ගොඩනගන්නට සමත් වුණා. ඒ අනුව ඒ කඩුල සඳහා ඉහළම ලකුණු සමරතාව සමගින් නව වාර්තාවක් බිහි කරන්නටත් ඔවුන් සමත් වුණා. ඒ වගේම පොදෙව්වන්ට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම සමරතාව ලෙසත් ඒ ලකුණු 239 වාර්තාවනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 345 වාර්තාවන්නේ කොදෙව්වන්ට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වගේම ශ්‍රී ලංකාවේදී කණ්ඩායමකට එරෙහිව ලබාගත් තුන් වෙනුවට ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. ශ්‍රී ලංකා ඉනිම පුරාවට කිසිදු 6-5ක් වාර්තා වුණේ නැහැ. ඒ අනුව කිසිදු 6-5ක් වාර්තා නොවී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් මේ ලකුණු 345 වාර්තා වනවා. ඒ ලකුණු 345 ලකුණු 198ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිකරුවන් දෙදෙනා කඩුණු අතර දිව යාමෙන් තමයි වාර්තා කර තිබෙන්නේ. එයත් වාර්තා පොත් අතරට එක්වෙනවා. ඒ අනුව වාර්තා රසක් සමගින් ශ්‍රී ලංකාව මේ තරගයේ ජයගන්නා විට කතා බහ කළ යුතු කාරණාව තමයි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත්ම ඉහළින් නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මය හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේදී තමන්ගේ කියවන එක්දින ජාත්‍යන්තර තරගයේ තමයි ඇන්ජලෝ මැතිව්ස් එම තරගයේදී සහභාගී වුණේ. සුපිරි දක්ෂතා දක්වන්නට සමත් වුණා. පන්දු යවන්නෙකු වගේම පන්දු රකින්නෙකු ලෙස ඔහු සම්බන්ධයෙන් කතා බහ කළ යුතු කාරණාව තමයි ඔහු පසුගිය කාල සීමාවේදී දැඩි ලෙස මහන්සි වෙලා තිබෙනවා. තමන්ගේ ශරීරයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 8-9 පමණ අඩු කරගන්නට මේ වන විට ඉතාමත්ම ඉහළ ශාරීරික යෝග්‍යතාවක් ඔහුට තිබෙන බව බැලූ බැල්මට කියන්නට පුළුවන්. ඒ වගේම ඉතාමත්ම ක්‍රීඩාශීලීව පන්දු රකින ආකාරයත් අපට දක්නට ලැබුණා. අපට මතකයි මදුර ශ්‍රී ලංකාවේ එක් වේග පන්දු යවන නායකයෙකු සඳහන් කර තිබුණා ශාරීරික යෝග්‍යතාව එහෙම නැතිනම් අපි කියන්නේ වේග පන්දු යවන්නෙකුට බඩ තියෙන්න හොඳ නැහැ කියලානේ මදුර. නමුත් ඔහු සඳහන් කර තිබුණා මේ තරම්ම ප්‍රශ්නයක් නොවේ කියලා. නමුත් ඒ ප්‍රශ්නයක් නෙමෙයි කියන්න බැහැ මදුර. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඉහළ ශාරීරික යෝග්‍යතාවක් තිබිය යුතුයි. ඒ නිසාවෙන් තමයි ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාල සීමාවේදී ඉතා බෙහෙත මහන්සි වී මේ දැනට තිබෙනා වූ ශාරීරික යෝග්‍යතාව ගොඩනගාගෙන තිබෙන්නේ. ඒ අනුව ඇතැම් ක්‍රීඩකින් මාධ්‍ය ඉදිරියේ විහිළුවට පත් විය යුතු නැහැ මේ ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන්. ඒ වගේම අප සඳහන් කරන්නට ඕනේ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් ඔහු තමන්ගේ ක්‍රීඩක ජර්සියේ අංකය මෙතෙක් පැවති අංක 2 වෙනුවට කිසිදෙකුත් භාවිතා කිරීමට අකමැති අංක 13 යොදාගෙන තමයි මේ තරගාවලියට එක්ුණේ. ඔහු මේ දක්වා වාසනාවන්ත වී තිබෙනවා. ඔහුගේ දෙවන ශතකයක් වාර්තා කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ඉතාමත්ම හොඳ මට්ටමක තිබෙනවා. නව පුහුණුකරුවා පිළිබඳව බොහෝ දෙනෙකු කතා බහ කරනවා. මිකි ආස පිළිබඳව ඔහු වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඉක්මන් විය යුතු නැහැ. නමුත් මා මීට පෙරත් ඔබට සඳහන් කළ ආකාරයට මතුර ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යෙන්ම දේශීය පුහුණුකරුවෙකු නොවේ ගැලපෙන්නේ විදෙස් පුහුණුකරුවෙකු සිටිය යුතු බව නම් මා තරයේම විශ්වාස කරන කාරණාවක්. ඒ අනුව මිකි ආස යම් වෙනසක් සිදු කරයි කියලා අපට යම් බලාපොරොත්තුවක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ලක්ෂාන් සඳකයන් මෙම තරගයේදී ඔහු පන්දු වාර 34කට පසුව ජාත්‍යන්තර තරගවලදී කඩුල්ලක් බිඳහෙලීමට සමත් වුණා. පසුගිය කාලයේදී දක්ෂතා අතර සිටියේ නැති ක්‍රීඩකයෙක්. ඒ අනුව මේ ජයග්‍රහණය මානසිකත්වයෙන් තමයි ශ්‍රී ලංකාව තුන්වන සහ අවසන් එක්දින තරගයට පිවිසෙන්නේ. සඳහන් කරන්නට ඕනේ මේ වන විට වනිදු හතරංග තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වගේම පන්දු යවන්නෙකු ලෙස පාදඟ පන්දු යවන්නෙකු ලෙස ඉතාමත්ම හොඳින් ඉදිරියට පැමිණීමෙන් තිබෙනවා. යම් ආකාරයකින් ඔහුට සහායකයෙකු ලෙස අනෙක් අන්තයෙන් අකිල ධනංජයව රැගෙන යන්නට ශ්‍රී ලංකාව සමත් වනවා නම් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉතාමත්ම ඉහළ දක්ෂතා ජාත්‍යන්තරයේ දැක්වීමට හැකියාව තිබෙනවා. අපට වාර්තා වන ආකාරයට අකිල දරංජය තමන්ගේ ඉරියව්ව මේ වන විට නිවැරදි කරගෙන තිබෙනවා. එය ජාත්‍යන්තරයේ ඉදිරියේ ඉරියව්ව නිවැරදි බවට සහතික කර ගැනීම පමණයි මේ වන විට ඉතිරිව තිබෙන්නේ. ඔහු වසරක සර්ග සහනමකට ලක් වී තමයි මේ වන විට සිටින්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ හම්බන්තොට පැවති තරගයේ අතරතුර අශෝභන සිදුවීමක් වාර්තා වුණා. ඒ තමයි තරගයේ නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට පොලිසිය අතර ගැටුමක් ඇති වුණා. මේ ඇතැම් ක්‍රීඩා ලෝලීන්ට පොලිසිය පහර දෙන ආකාරය අප මාධ්‍යයේදී දුටුවා. මේ එතරම්ම හොඳ කටයුත්තක් නොවේ මතුර, විශේෂයෙන්ම මේ ප්‍රවේශ පත්‍ර රැගෙන තරගයේ නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට තමයි මේ ආකාරයෙන් පොලිසිය පහර දුන්නේ. මෙහි වරද ප්‍රේක්ෂකයින්ගේ නොවේ, ඍජුවම එහි වරද පැටවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටයි. ඔවුන් එම වරද පිළිගත්තා පසුව ක්‍රීඩා ලෝලින්ගේ සමාව ඉල්ලා සිටියා. ක්‍රීඩා අමාත්‍ය දලස අලහප්පෙර මහතා ක්‍රීඩා ලෝලින්ගේ සමාව ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා වගේම ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් කියන්නට ඕනේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශම් සිල්වා මහතා සභාපතිවරයෙකුට නොගැලපෙන ආකාරයෙන් තමයි ඊයේ දිනේදී මාධ්‍ය හමුවේ මෙහිදී අදහස් දක්වමින් සිටියේ. ඇතැම් මාධ්‍යවේදීන්ට ඔහු තර්ජනය කරන ආකාරයක් අප දුටුවා. මේ ගැලපෙන්නේ නැහැ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයෙකුට. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අතර මේ වන විට දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. මෙන්න මේ කරුණු කාරණා සමගින් ඉන්න අතරතුර තමයි අපට ඊයේ සවස කාලයේදී 20:20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙන බව දැනගන්නට ලැබුණේ. ක්‍රීඩකින් 15 දෙනෙකුගේ සමන්විතම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ලසිත් මාලිංග තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙන්නේ. බොහෝ විට අප පසුගිය කාලයේදී සඳහන් කරා මේ තරගාවලියෙන් මාලිංග ඉවත් කරයි කියලා. ඔහුට තවත් එක් අවස්ථාවක් ලබා දී තිබෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. කුසල් ජනික පෙරේරා සිටිනවා, ශිහාන් ජයසූරිය, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැසිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ගසුන් චානක, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, ලුවන් ප්‍රදීප් සමගින් ලහිරු කුමාර් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වන්නේ. තිසර පෙරේරා නැවතත් 20:20 කණ්ඩායමට එක්වී තිබෙනවා. භානුක රාජපක්ෂ මේ කණ්ඩායමට නම් කර නැහැ. ඒ වගේම ඕෂධ ප්‍රනාන්දුත් මේ කණ්ඩායමට නම් කර නැහැ. ඔවුන් නිමවට පත් වූ පාකිස්තානු 20:20 තරගාවලියේ සුපිරි දක්ෂතා දක්වූ ක්‍රීඩකින් ඔවුන්ට කුමක්ද සිදු වූයේ කියන කාරණාව තමයි අපට මේ වන විට ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙන්නේ. තවමත් ධනුෂ්ක ගුණතිලකගේ ආබාධිත තත්ත්වය 100%ක් සුව වී නැති නිසාවෙන් ඔහුව මේ කණ්ඩායමට නම් කර නැහැ. තිසර පෙරේරා අවසන් වතාවට 20:20 තරගයකට මුහුණ දුන්නේ 2019 වසරේ මාර්තු මාසයේදී. නමුත් ඔහු එක්දින තරගාවලියේදී සෑහීමකට පත් විය හැකි මට්ටමේ දක්ෂතා දැක්වූ නිසාවෙන් ඔහුගේ නම් කිරීම සාධාරණීකරණය කළ හැකි බව සඳහන් කරන්නට ඕනේ. කසුන් ගාජිත වෙනුවට වේග පන්දු යවන්නෙකු ලෙස ලුවන් ප්‍රදීප් නැවතත් කණ්ඩායමට එක්වී තිබෙනවා. යන සරණ දෙකක් පමණයි පැවැත්වෙන්නේ. පළමු සරණයේ එළබෙන මාර්තු 4 වනදා පල්ලෙකැලේදී තමයි පැවැත්වීමට නියමිත වන්නේ මතුර.
හොඳයි, ඒ අතර අපිට තවත් ජාත්‍යන්තරයෙන් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරගයක් පැවැත්වෙනවා මාර්තු මාසයේදී. මේ ආසියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරාගෙන තිබෙන ආකාරයක් තමයි අපිට වාර්තා වුණේ. රංගන, අපි ඒ ගැන කෙටියෙන් කතා බහ කරමු.
මෙම තරගාවලියට ආසියානු කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් තිසර පෙරේරා සමඟ ලසිත් මාලිංග නම් කර තිබෙනවා. මේ තරග දෙක පැවැත්වෙන්නේ මාර්තු මාස 21 වනදා සහ 22 වනදා. බංග්ලාදේශදී තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. දකුණුවරදී ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිස් ගේල්, ඒ වගේම කිරන් පොලාඩ් සහ දුපේති වැනි සුපිරි ක්‍රීඩකයින් සහභාගී වෙනවා. මේ ආසියානු කණ්ඩායම වෙනුවෙන් සහභාගී වෙනවා බංග්ලාදේශ ක්‍රීඩකයින් 6 දෙනෙක්, එක් අෆ්ගනිස්තාන් ක්‍රීඩකයෙක්, එක් නේපාල ක්‍රීඩකයෙක් වගේම ඉන්දිය ක්‍රීඩකයින් 6 දෙනෙකු සහභාගී වෙනවා. විරාට් කොහලි තමයි එම කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබෙන්නේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ෂේක් මුජිබ රහිමාන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර.
හොඳයි, අපි අද දවසේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඊට පෙර ආතෝ අපි කතා බහ කරමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තවත් විශේෂිත වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රීඩා විශ්වවිද්‍යාලයක අත්දැකීමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන ආකාරයේ ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා. රංගන, අපි කැමති අවසන් වශයෙන් ඒ ගැන කතා බහ කරන්න.
ඔව් මදුර, 2021 වසරේදී තමයි මේ විශ්වවිද්‍යාලය ලැබීමට නියමිත වන්නේ. මේ ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේදී, විශේෂයෙන්ම ක්‍රීඩාව වෙත දරුවන් දරුවන් යොමු කිරීමේ අභිලාෂයෙන් තමයි මේ අදහස ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රියාවට නංවන්නේ. ඇතැම් දෙමාපියන් කැමති වන්නේ නැහැ පාසල් කාලයෙන් පසුව දරුවන් ක්‍රීඩාවට යොමු වනවාට. මක් නිසාදයක් ඉදිරියට අනාගතයක් නොමැති නිසාවෙන් මේ නිසාවෙන් තමයි මේ ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙන්නේ. මේ වන විට 9 දෙනෙක්ගෙන් සම්බන්ධිත කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරි මාස 6ක කාලය තුළ මෙහි විෂය නිර්දේශය සකස් කිරීමට ඉන් අනතුරුව තමයි මේ විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ. උපාධියක් පිරිනැමීමට නියමිත ඉන් අනතුරුව මාස්ටර්ස් ඒ වගේම ආචාර්ය උපාධිය දක්වාම මෙහි උපාධි පිරිනැමෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිරියට අධ්‍යාපනයක් වශයෙන් ක්‍රීඩාව හැදෑරීමේ හැකියාව තිබෙනවා. ඒ තුළින් උසස් අධ්‍යාපනය ලබාගෙන ජාත්‍යන්තර ජය ගන්නට ක්‍රීඩාව තුළින් අපේගේ රටේ ක්‍රීඩකීන්ට වගේම ශිෂ්‍යයින්ට හැකියාව ලැබීම පිළිබඳව ඉතාමත්ම සතුටුදායක පුවතක් තමයි මදුර අපට මෙහිදී වාර්තා කිරීමට තිබෙන්නේ. 2021 වසරේදී මේ විශ්වවිද්‍යාලය නියත වශයෙන්ම ආරම්භ කරන බව තමයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිවාරපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍ය වේදේ රංගන සෙනෙවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගිනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවෙත්තිත් සමග. සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.